ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහතොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
අද දෙසැම්බර් මාසයේ පස්වනිදා එහෙමනම් අපි බලමු මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය කොහොමද කියලා හැම සඳුදාම අපි ඔබ වෙත ගෙනෙන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. පුරුදු පරිදිම තොරතුරු වාර්තාකරණයට ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට සූදානම් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. අයිබෝවන් සුබදැසනක් මනෝජ්.
අයිබෝවන් සුබදැසනක් දිලක්ෂි.
මැතිවරණ සම්බන්ධව තියෙන තත්වය පිළිබඳව මම ටිකක් කතා බහ කරන්න කැමතියි. මොකද මේ වෙනකොට යලිත් ලබන වසරේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව විශේෂිත කතා බහක් වාර්තා වෙනවා. විශේෂයෙන් මේ පළාත් පාලන මැතිවරණ වගේ දේවල් සම්බන්ධව සාකච්ඡා වෙමින් තියෙනවා. පක්ෂ වශයෙන් ගත්තත් ඔවුන් යම් ආකාරයකට සංවිධානය වෙමින් පවතිනවා. පක්ෂ වශයෙන් වෙන්වෙන්ව ගත්තත් ඉතින් මේ තත්වය එක්ක බැලුවාම මැතිවරණ සම්බන්ධව තියෙන තොරතුරු සහ මැතිවරණ කොමිසම මේ සම්බන්ධව කියන්නේ මොනවද කියලා අපි මුලින්ම අද දවසේ අවධානය යොමු කරමු මනෝජ්.
පොදලුක්ෂී මැතිවරණයක් මේ වෙලාවේ පවත්ව ගන්න විපක්ෂයේ දේශපාලන පක්ෂ ගොඩක් උත්සාහ කරන එකට හේතුව තමයි පෞද්ගලික කාලේ සිදුවුණු සිදුවීම් එක්ක ඇත්තටම කාටද බලය තියෙන්නේ, තමන්ගේ පක්ෂවලට මේ වෙලාවේ කණ්ඩායම් මොන වගේ ප්‍රතිචාරයක් දක්වන්නේ කියන එක. ඔය අතර තමයි සීමා නිර්ණ කොමිෂන් සභාවක් පත් කරේ මේ පළාත් පාලන මැතිවරණයට අලුත් ඡන්ද ක්‍රමය ඇතුලේ විශේෂයෙන් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ සභිකයින් වැඩි ප්‍රමාණයක් තෝරාගත්තු නිසා ඔවුන් අඩු කරන්න මේ හරහා ඡන්දේ කල් දාන්න තමයි ආණ්ඩු උත්සාහ කරන්නේ කියලා විපක්ෂයේ කරුණාමතු කරමින් හිටියා. නමුත් සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කිව්වේ ඒකයි මේකයි පටලව ගන්න එපා, ඕන වෙලාවක ඡන්දෙ තියන්න පුළුවන් පැරණි ක්‍රමයට ආයිත් තෝරනම් ඒ ක්‍රමයට ඡන්දෙ තියලා 8000ක් පත් කරගන්න පුළුවන් කියලා කිව්වා. එතකොට අවශ්‍ය නම් ඡන්දෙ තියන්න පුළුවන්. බලත් පාලන මැතිවරණයේ දැන් අවුරුද්දකින් කල් දාලා තියෙනවා. ඒ අනුව මේ කාල සීමාව අවසන් වුණයින් පස්සේ ලැබෙන වාර්ෂික මාස වෙනකොට මැතිවරණේ තියන්න පුංචි ඡන්දය පවත්වන්න බලය මැතිවරණ කොමිෂන් සභාවට එනවා. මැතිවරණ කොමිෂන් සභාවත් පුංචි ඡන්දය තියන්න සූදානම් වෙනවා. පහුගිය දවසක නීතිපති දෙපාර්තමේන්තුවෙන් පළාත් පාලන මැතිවරණේ පැවැත්වීම ගැන උපදෙස් ඉල්ලුවා මැතිවරණ කොමිෂන් සභාව. 20 වෙනි සංශෝධනයේ සම්මත වීමත් එක්ක ස්වාධීන කොමිෂන් සභාව ඕසුවේලගේ නිසා ඒ වගේ තත්වයක් ඇතුළේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන්න බලය මැතිවරණ කොමිෂමට තියෙනවාද කියන කාරණේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එතකොට මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලලා තිබුණා. නීතිපතිවරයා උපදෙස් ඒ පිළිබඳව දීලා තිබුණා. වැඩිදුර තොරතුරු මොන තත්වයක් හටගත් මේ වෙලාවේ හෙළි කරන්න බෑ කියලා මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සනාහ කරලා තිබුණා. තොරතුරු දැනගැනීමේ පඬත යටතේ ඒවා ඉල්ලුවත් ඒවා ලබා දෙන්න පුළුවන් තත්වයක් නෑ කියලා සභාපතිවරයා සනාහන් කළා. කොහොම වුණත් අලුත් 2023 අවුරුද්දට අදාළ අයවැය ඉදිරිපත් කරද්දී ඡන්දයක් තියන්න අවශ්‍ය මුදල ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. මුදල් රාජ්‍යමතිවරයා කිව්වේ මොනතරම් ආර්ථික ප්‍රශ්නයක් තිබුණත් ඡන්දේ පවත්වන්න අපි මුදල් වෙන් කරලා තියෙන්නේ කියලා. හැබැයි මහමැතිවරණයකට යයිද කියලා තායි ගොඩක් දෙනෙක්ගේ අදහසක් තිබුණා සහ විපක්ෂයේ පක්ෂවල ඉල්ලීමක් තිබුණනේ. හැබැයි දැන් අවස්ථා කිහිපයකදී රයිල් ක්‍රමසිංහ ජනාධිපතිවරයා අයවැය වෙලාවේදී පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් දැස්වීමේදී මේ සියලු අවස්ථාවල කියලා තියෙනවා නිසි කාලේ එනකන් පාර්ලිමේන්තුව විසිරුවා හරින් නැහැ කියලා. ඉතින් එහෙම බැලුවොත් ජනාධිපතිවරයා විසිරුවා හරින් නැති වුණොත් නියමිත කාලය එනකන් බලාගෙන ඉන්න වෙනවා. විපක්ෂයේ වෘත්ති සමිති සහ සමහර දේශපාලන පක්ෂ උත්සාහ කරනවා ආණ්ඩුව ව්‍යවස්ථාව යටතේ තියෙන බලතල පාවිච්චි කරලා ඡන්දයක් නොපවත්වා හිටියොත් පාරට බැහැල ජනතාවත් එක්ක ඒ පිළිබඳව උද්ඝෝෂණ කළ විරෝධතා දක්වලා ඡන්දයක් ලබා ගන්න. එමුණොත් කොහොමද දැන් මැතිවරණ කොමිෂන් සභාවට බලය තියෙනවා පළාත් පාලන මැතිවරණය පවත්වන්න?
දැන් ඔය අතරතුරේදී යම් යම් අතුරු කතාත් ඇහෙනවා අපිට මනෝජ්. විශේෂයෙන්ම දැන් වර්තමාන පාලක පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයග්‍රහණය අත්පත් වේවිද ලබන මැතිවරණ වලින් කියලා යම් සැකයකුත් තියෙනවා. ඒ අතර වාරයේදී මේ මහින්ද රාජපක්ෂ නැවතත් අගමැති කරලීමේ ව්‍යායාමයක් පිළිබඳව කනින් කොනින් තොරතුරු වාර්තා වෙනවා. මොකක්ද මේ ප්‍රයාමය සහ එතකොට දැන් මේ වර්තමාන අගමැතිවරයා දිනේෂ් ගුණවර්ධනට මොකද වෙන්නේ? මේ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු මොනවාද?
මේ පිළිබඳව අභ්‍යන්තර සාකච්ඡා කණ්ඩායම් අතර තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් එතකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආයෙමත් අග්‍රාමාත්‍ය ධුරයක් ලබා දීලා කෙටි කාලයකට ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබා දෙන්න අවශ්‍යයි කියන සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක් තියලා තියෙනවා. එමුණොතින් ඉතාම කෙටි කාලයකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආයෙමත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්න අවශ්‍යයි කියලා යෝජනා වෙලා තියෙනවා. මේ සාකච්ඡා තාම අවසන් එකඟතාවයකට ඇවිල්ලා නැහැ. දේශපාලන ආරංචි වාර්තා කරන විදිහට ඉදිරි කාලයේදී ඉතා නුදුරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගන්න තීරණය කරලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. බැහැවෝ වගේ ඒ මොනොත් වර්තමාන අග්‍රාමාත්‍යවරයාට මොකද වෙන්නේ? ඒ කෙටි කාලයට හෝ අඩුම තරමින් ඒ අග්‍රාමාත්‍ය දුරය ඔහුට අහිමි වෙයි. හැබැයි මේ පිළිබඳව තවමත් නිශ්චිත වශයෙන් අවසන් තීරණයක් අරගෙන නැහැ. පොහොට්ටුවේ අභ්‍යන්තරයේ ඇතැම් කණ්ඩායම් අතර පැවැත්වෙන සාකච්ඡාවක් හැටියට තමයි මේක වාර්තා වෙන්නේ. කෙටි කාලයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය දුරය ලබා දීලා ඔහුට ගෞරවාන්විත දේශපාලන සමුගැනීමක් ලබා දෙන්න අවශ්‍යයි කියලා.
මීළඟට අවධානය යොමු කරන්න කැමති දැන් ඔය මහින්ද රාජපක්ෂ මහතා යලිත් වතාවක් අග්‍රාමාත්‍ය තනතුරේ පිහිටුවාලන්නට ඔය ආකාරයෙන් සාකච්ඡා වෙනවා නම් එතකොට අර මහින්ද සමග යලි නැගිටිමු කියන මේ රැස්වීම මාලාවට මොකද වෙන්නේ කියලා තියම් ප්‍රශ්නයක් එනවා. මේ ඒ අතරතුරේදී අපිට දකින්නට ලැබෙනවා දැන් මේ වර්තමාන ආණ්ඩුවෙන් කැඩිලා වෙන්නුණු කොටස් කීපයක් ඉන්නවනේ. ඒ අතරින් ඩලස් සල්හා පෙරම ප්‍රමුඛ කණ්ඩායම නිදහස ජනතා සභාව යන මෑයින් දැන් ජනතාව අතරට යමින් සිටිනවා ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන. දැන් එතකොට ඔවුනුත් ආරම්භ කළ දිනවා අර මහින්ද සමග නැගිටිම් වගේ මේ රටපුරා ජන හමු මාලාවක් පළමු වෙන පැවැත්වුණා ගම්පහදී. එතනදී සිදුවුණු සුවිශේෂතා සහ ඩල සලහ පෙරම ඇතුළු කණ්ඩායම මොනවද ජනතාවට කිව්වේ කියලා දැනගන්න කැමතියි.
ඔබේ ප්‍රශ්නේ පළවෙනි කොටස මහින්ද සමග යලි නැගිටිමු රැස්වීම මාලාව. ඒ කියන්නේ පොහොට්ටෝ යලි නැගිටීමේ රැස්වීම මාලාව මේ වන විට තාවකාලිකව නතර කරලා තියෙනවා. විවිධ හේතු මත සමහර පැතිවල විරෝධතා මතු වුණා. සමහර විට ආණ්ඩුවේම මැති ඇමතිවරු කීප දෙනෙක් මේ රැස්වීම මාලාව මේ මොහොතේ පවත්වනට අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණේ. ඒ හින්දා මේ රැස්වීම මාලාව නවත්තලා තියෙනවා. ඔබ කිව්වා වගේ නිදහස ජනතා සභාව සියනෑ කතිකාවත කියලා ඒකනමික ඩිස්ත්‍රික් මට්ටමින් යන වැඩපිළිවෙලක් වැඩසටහන් මාලාවක් ඒකේ ගම්පහ රැස්වීම පහුගිය දවසේ පැවැත්තුණා. පහුගිය මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයට තර්ක කරලා ජයග්‍රහණය කරපු නාලක ගොඩහේවා ආචාර්යවරයා තමයි මේ අවස්ථාව සංවිධානය කරලා තිබුණේ. මේ සම්මන්ත්‍රණය නම් කරලා තිබුණේ නිදහස වෙනුවෙන් සියනෑ කතිකාව කියලා. සම්මන්ත්‍රණයට සහභාගී වුණු ජනතාව දැනුවත් කරන්න තාක්ෂණික උපක්‍රම එහෙම පාවිච්චි කරලා ජනතාව දැනුවත් කරලා තිබුණා. කොමනක් දිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ටිකක් පරක්කු වෙලා මේ අවස්ථාවට ඇවිල්ලා තිබුණා. මොකක් හරි ඔහුට ප්‍රවාහන ගැටලුවක් නිසා පරක්කු වෙලා තිබුණා. මේ ගම්පහ වැඩේ ඉතා සාර්ථකයි කියලා තමයි නිදහස් ජනතා සභාව පැත්තෙන් කියන්නේ. හැබැයි දිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ අභියෝගයක් කරලා තියෙනවා ඊළඟ රැස්වීම පැවැත්වෙන්නේ බදුල්ලේදී. එතකොට ඒක මීට වඩා හොඳ රැස්වීමකට යන්න අපි කටයුතු කරනවා කියලා. කොමනක් මේ සාකච්ඡා වෙලා තියෙන කරුණු ගැන අවධානය යොමු කරද්දී නාලගොඩේව මන්ත්‍රීවරයාත් කියලා තිබුණේ ජනාධිපතිතුමා ළඟක ඉඳලා ජනතාව බය කරන්න හදනවා, විවිධ තර්ජන කරනවා. ජනාධිපතිතුමාට අපි කියනවා යක්කුන්ට බය නම් සෝනේ ගෙවල් හදන්නේ නැහැ කියලා කියන කතාව ඔහු කියලා තිබුණා. ඒත් එක්කම එදා ලොකු බලයක් තිබුණු යහපාලන ආණ්ඩුව කාලේ බැඳුම් කර්මංකොල්ලය, හම්බන්තොට වරාය විකිණීම මේ වගේ දේවල් වලට විරුද්ධව තමයි කතා කරා. ඒ වගේම අදත් බය නැතුව ජනතාව වෙනුවෙන් කතා කරනවා. අවුරුදු 3ක් යනකම් තනතුරු වරප්‍රසාද දරගෙන බලයේ ඉන්න ආණ්ඩුවට පුළුවන්කම තියෙද්දි තමයි අපි මේ වරප්‍රසාද ඔක්කොම අතහැරලා ඇවිල්ලා තින්නේ කියන කාරණේ ඔහු කිව්වා. චන්න ජයසුමන, ඩල සලහපෙරුම, චරිත හේරත් මේවැනි කණ්ඩායම් අදහස් දැක්වුවා. චන්න ජයසුමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ ආයමත් නම් පොහොට්ටුවත් එක්ක තරඟ කරන්න, පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන එක තමයි චන්න ජයසුමන මන්ත්‍රීවරයා පක්ෂයේ එහෙම නැත්නම් මේ නිදහස් ජනතා සභාවේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ඉදිරිපිටම ප්‍රසිද්ධියේ කිව්වේ.
හොඳයි, එහෙමනම් චරිත හේරත්, චන්න ජයසුමන, ඩල සලහ පෙරුම කියූ කතාවලින් කොටස් කීපයක් මේ.
සමහරු හිතනවා ආපහු කවුරු හරි පරණ නායකයෙක් උස්සපුවාම හරියනවා කියලා. පරණ නායිකාවක් උස්සපුවාම හරියනවා කියලා සමහරු හිතනවා. තව සමහරු හිතනවා හැමදාම විවේචනය කර කර හිටපු මේ රටේ අරගල දේශපාලනේ කවි කියලා මේක ආපහු හදන්න පුළුවන් කියලා. පරණ වලව්වටත් බෑ, කඩා වැටිච්ච දේශපාලන නායකයන්ටත් බෑ ආර්ථික අර්බුදය විසඳන්න.
බලන්න තව සති 3-4ක් යනකොට අරගලයක් නෙමේ ජරමරයක් එනවා. මේගොල්ලෝ ඡන්දේ අට ගහන්න හදන්නේ මේ. ඒගොල්ලෝ කියනවා ජනාධිපතිවරණය තමයි මුලින්ම එන්නේ කියලා. නෑ, ජනාධිපතිවරණය නෙමෙයි. මේ එන ජරමරෙත් එක්ක ඡන්ද දෙකක්ම තියන්න වෙනවා ඊළඟ අවුරුද්දේ මිත්‍රවරුනි.
මහතිර් මොහමඩ් මහත්තයාට අවුරුදු 92යි. මැලේසියාව නැගිට්ටපු ඓතිහාසික නායකයා.
බලය නැතුව ඉන්න බැරි වෙච්ච කණ්ඩායමක් හිතුවා මේ අසහාය නායකයා මහතිර් මොහමඩ්ව නැගිට්ටගෙන නැවත බලයත් පත් කරගන්න පුළුවන් වෙයි කියලා.
මහතිර් මොහමඩ් මහත්තයාගේ අපත් රාජසන්තකයි.
අනේ කරුණාකරලා දෙයියන්ගේ නාමයෙන් මේ පාඩමවත් ඉගෙන ගන්න.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක එකතු වෙලා සිටින කණ්ඩායම් ඇතුළුව එක්සත් ජනතා නිදහස් සන්ධානය යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹිලා තිබුණා. ඔවුන්ගේ පක්ෂය සම්බන්ධයෙන් යම් තීරණ අරගෙන තිබුණා මේ ගෙවිලගිය සති. මේකත් ටිකක් ආන්දෝලනාත්මක කාරණාවක්. ඇතමුන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග අරගනිමින් ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරලීමට පවා කටයුතු කරලා තිබුණා. ටිකක් ආන්දෝලනාත්මක කතා මේ සම්බන්ධයෙන් අපිට ඇහුණා. සවිස්තරාත්මක විස්තර ඔබෙන් දැනගන්නට කැමති. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී ගත්ත තීන්දුව තීරණ සහ ඊට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව පහුගිය බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී තමයි රැස්ුණේ. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම කැඳවන්න මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට බලයක් නැහැ කියලා මහින්ද අමරවීර ඇමතිවරයා නිගින් දෙකටම කිව්වා. මේ වගේ රැස්වීමක් පැවැත්වීම එම නැත්නම් කැඳවීම නීති විරෝධී, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලටත් යොමු වෙනවා කියලා මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම්වරයා සඳහන් කළා. දැන් ඒකට අලුත් ලේකම්වරයෙක් පත් කරගෙන තියෙනවානේ. කොහොමුණත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා මේ සභාව කැඳෙව්වා. යම් උපක්‍රමයකට ඔහු පාවිච්චි කරා. අත්‍යවශ්‍ය කාරණයක් තියෙනවා නම් සන්ධාන විධායක සභාවේ තුනෙන් එකකට නොඅඩු පිරිසකගේ ලිඛිත ඉල්ලීමක් සභාපතිවරයාට යොමු නොතින් රැස්වීමක් කැඳවීමේ බලය පාක්ෂ සභාපතිවරයාට සන්ධාන සභාපතිවරයාට තියෙනවා. ඉතින් මේ නෛතික කාරණා පදනම් කරගෙන රැස්වීම පැවැත්වුවා. ඊට පස්සේ පක්ෂ කිහිපයක් සහභාගී වුණා. සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, කම්කරු කොංග්‍රසය මේ පක්ෂ සමාජික මේ අවස්ථාවට ආවේ නැහැ. මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය එවැනි පක්ෂ කිහිපයක නියෝජිතව ආවා. සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව සන්ධානයේ සභාපති දුරය, ලේකම් දුරය, භාණ්ඩාගාරික දුරය හම්බ වෙන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඉතින් ඒ අනුව තිලංග සුමතිපාල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පත්වීම අලුත් ලේකම්වරයා විදිහට විධායක සභාවෙන් අනුමත කරා. ඉන් අනතුරුව විධායක සභාව නියෝජනය කරපු නිමල් සිරිපාල, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවට එකතු වුණු පක්ෂයේ තීරණයට විරුද්ධව ගිය 19 දෙනෙක් විධායක සභාවෙන් අයින් කරා. ඒ වෙනුවට අලුතෙන් පිරිසපත් කරගත්තා. ඒත් එක්කම විධායක සභාව වළක්වන්න මහින්ද අමරවීර ඇමතිවරයා උත්සාහ කරපු ගණත් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරයා අදහස් දක්වලා තිබුණා. ඔහු අදත් උසා ගියා මේක නවත්තන්න. නමුත් ඒක හරි ගියේ නැහැ. ඔයිට වැඩිය ලොකු අයත් එක්ක මම හැප්පිලා ගෙදර යවලා තියෙනවා. ව්‍යවස්ථානුකූලව තමයි මම මේ වැඩේ කරේ. ඕන කෙනෙක් එක්ක හැප්පෙන්න මම ලෑස්තියි කියලා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. කොමුණත් හිටපු කණ්ඩායම අයින් කරා වගේම අලුත් කණ්ඩායම අලුත් අරතුරු වලට පත් කරන්නත් මේ විධායක සභාවේදී තීරණය කරලා තිබුණා.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග.
ශ්‍රී ලංකීය දේශපාලනයේ යම් යම් පක්ෂ මේ වෙනකොට පවතින පාලනාධිකාරියට සිදු කරන පාලනාධිකාරියට එරෙහිව සිදු කරන විරෝධතා සම්බන්ධව කතා බහ කරන්න කැමති ඊළඟට. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ තියෙන විරෝධතාව ගැන ටිකක් කතා බහ කරන්න කැමති. මෙය අද ආරම්භ වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මනෝජ්, කොහොමද මේ සම්බන්ධව තියෙන සූදානම?
ඔව්, මේ වෙලාවේ ජනතාවගේ සහන කපල දාලා රාජදේපල විකුණලා පාර්ලිමේන්තුවේදී අයවැය සම්මත කරගත්තත් අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්න නැතුව ජනතා අවශ්‍යතා සපුරගන්න ජනතාව පෙළගස්වලා මේ යෝජනා පරාජය කරන්න ක්‍රියා කරනවා කියලා සඳහන් කරනවා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ. හින්දා අදයි හෙටයි රටේම ජාතික විරෝධයක් පවත්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ අනුව වැඩබිම්වල ජනතාව මේ විරෝධය තමන්ගේ ආයතනවල පරිශ්‍රවල ඉඳලා දක්වන්න සූදානම් වෙලා තියෙනවා. ඊට පස්සේ 8 වෙනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු කණ්ඩායම් සංවිධානය කරලා තියෙනවා විරෝධතාවක්. මහජන දේපල විකිණීම අර්බුදවල බර ජනතාවට පටවල IMF යෝජනාවලට ඉරහි වෙන්න කරන යෝජනා මේවා තේමා කරගෙන රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික වතු සේවක මේ කණ්ඩායම් එකතු කරගෙන විරෝධතාවක් පවත්වන්න කොළඹට එන්න 8 වෙනිදා ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ ඔවුන් වෘත්තීය වේදීන් හමු වෙන වැඩපිළිවෙලක් සංවිධානය කරලා තියෙනවා ඉදිරි දේශපාලන කටයුතුත් එක්ක. ඒ අනුව මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලදී වෛද්‍යවරුන් හමු වෙන්න ඔවුන් කටයුතු කරලා තිබුණා. වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසිංහ මෙවැනි කණ්ඩායම් ඇවිල්ලා තිබුණා රට පුරා වෛද්‍යවරුන් හමු වෙලා මේ වැඩපිළිවෙල යටතේ තවදුරටත් ඔවුන්ගේ වෘත්තිකයින්ගේ කණ්ඩායම ශක්තිමත් කරන්න කටයුතු කරමින් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්.
අපි පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවති අරගලවලදී දැක්ක ප්‍රධානතම කාරණාවක් තමයි ඉල්ලීමක් තමයි මේ සිස්ටම් චේන්ජ් එකක්. පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලමින් සිදු කරපු ජන අරගල. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය සඳහා ජාතික ප්‍රතිපත්ති අවශ්‍යයි කියන කතාව සෑහෙන කාලෙක ඉඳන් අපිට අහන්නට ලැබෙන දෙයක්. ආණ්ඩු මාරු වෙනකොට වෙනස් නොවන ප්‍රතිපත්ති රාජ්‍ය සේවා සඳහා තිබිය යුතුයි කියන කාරණාව දීර්ඝ කාලීනව සාකච්ඡා වෙන අතරතුරේදී ජනාධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් අරගන්නට සූදානම් කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ ජාතික ප්‍රතිපත්ති සම්බන්ධව. වැඩිදුර තොරතුරු දැනගන්න කැමති මනෝජ් මේ සම්බන්ධව තියෙන ජනාධිපතිවරයාගේ යෝජනාව මේ සඳහා තියෙන සූදානම මේ වෙනකොට කොයි ආකාරයෙන්ද මේක ක්‍රියාත්මක වෙන්නට බලාපොරොත්තු වෙන්නේ කියන කාරණා සම්බන්ධව?
ඔව්, ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව දිගින් දිගටම කතා කරමින් තිබුණා. ඔබ කිව්වාගේ මේ සිස්ටම් චේන්ජ් එක ඇතුළත් මේ ගැන කතා කරා. යම් නියාමනයක් එක්ක ජාතික ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්න ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවක් ස්ථාපිත කරන්න අවශ්‍ය මූලික ආකෘතියක් සකස් කරන්න ජනාධිපති ලේකම් සමන් ඒකනායක ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් අනුකමිටුවක් පත් කරන්න තීරණය කරලා තියෙනවා. කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ප්‍රතිපත්ති සම්පාදනය කරද්දී ප්‍රමුඛතා හඳුනා ගැනීමත් මේ අනුකමිටුවට පැවරෙන වගකීමක්. අග්‍රාමාත්‍ය ලේකම්වරයා අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මහායාදුන්න, මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිබන්ධ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, මේ වගේ මේ අදාළ ආයතනවල නියෝජිතයිනුත් මෙහි සාමාජිකින් විදිහට පත් කරන්න තීරණය කරලා තියෙනවා. ප්‍රතිපත්ති ගොඩනගන එක, ක්‍රියාත්මක කරන එක, අධීක්ෂණය කරන එක මේ වෙනුවෙන් ස්වාධීන ආයතනයක් විදිහට මේ කොමිෂන් සභාව පිහිටුවන්න අපේක්ෂා කරනවා කියලා, මේකේ මූලික සැලසුම් ජනවාරි මැද වෙනකොට අවසන් කරන්නත් අපේක්ෂා කරනවා කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම තමයි අපි සාකච්ඡා කරපු කාරණේ, රට සාකච්ඡා කරපු කාරණේ. එතකොට නියාමනයක් ඇතුව ජාතික ප්‍රතිපත්ති නිසියාකාරව ක්‍රියාත්මක කරන්න තමයි මේ ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව ස්ථාපිත කරන්න අදහස් කරලා තියෙන්නේ.
අවසාන වශයෙන් මම ඔබෙන් කරුණු විමසා දැනගන්නට කැමතියි මනෝජ්, ශ්‍රී ලංකාවේ මේ වෙනකොට රටේ පවතින මේ ආර්ථික තත්ත්වය කෙසේද කියලා. ඒ සම්බන්ධව යම් ක්‍රියාමාර්ග අරගෙනමින් පවතින අපි හැමෝම මේ පිළිබඳව දන්නවා. ලෝක බැංකුව සමගින්, ඒ වගේම අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමගින්, ඒ වගේම ලෝකයේ විවිධ රටවල් සමගින් ශ්‍රී ලංකාව මේ වෙනකොට ගනුදෙනුවක ඉන්නේ. දැන් කොහොමද මේ සම්බන්ධව වාර්තාවන අලුත් තොරතුරු?
ඔව්, යම්මකරගෙන ආර්ථිකය ගොඩනගන්න රට ඇතුළේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඊයේ දිනෙදී අපි දැක්කා පැරිස් සමාජය ලංකාවට මේ ණය ප්‍රතිව ගත කරන්න උදව් කරනවා වගේම සහන කාලයක් ලබා දෙන්න උත්සාහ කරලා තිබුණා. ඉතින් ඒ වගේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරන වැඩපිළිවෙල කීපයක් දියත් කරලා තියෙනවා. නමුත් විදේශ විනිමය නැති එකේ අර්බුදයට හේතු වෙන ප්‍රධාන කාරණයක් විදිහට දැන් ඉදිරියේදී තවත් සෑහෙන කාලයක් දවසකට විදුලිය කපාදු කරන්න වෙයිද කියලා සාකච්ඡා වෙනවා. මොකද රට ඇතුළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ගල්ලඟුරු තොග නියම කාලයට නොලැබෙන අවදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට මේ කාලයට ගල්ලඟුරු නෞකා 38ක් ඕන වෙලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ 5යි. තව 31ක් ලැබෙන්න තියෙනවා. ඒ කියන්නේ එක නැවක් ඇවිල්ලා යන දවස් 5ක් යනවා. 31ට දවස් 155ක් යනවා. ඒ කියන්නේ එක නැවකට දවස් 5කට වතාවක් ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ගෙවන්න ඕනේ. ඉතින් නැව් ආවත් විදේශ විනිමය තියෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කොහොමද වාරකන් කාලෙට ගල්ලඟුරු නැව් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඒ කාලෙටත් නැව් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්ද කියලා යම් සාකච්ඡාවක් යනවා කියලා වාර්තා වෙනවා. කොහොමනම් මේ ආර්ථික අර්බුදයේ මැද විවිධ පැතිවලින් ජනතාව පීඩාවට පත් වෙන්න නියමිතයි. ඉතින් දැනටත් එහෙම පීඩාවට පත් වෙනවා. එදිනෙදා අවශ්‍යතාවත් සපුර ගන්න බැරුව සමහර අවස්ථාවලදී. ඉතින් ඒ අතරේ දීර්ඝ විදුලි කප්පාදුවක් ගියොතින් විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න රටේ නිෂ්පාදනයටත් බලපාන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම දහවල් කාලේ දිගු වෙලාවක් විදුලිය කප්පාදු කරවති. නමුත් අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක ඒවා යම් ආකාරයෙන් සමනය කරගන්න උත්සාහ කරවති. ඒ තත්ත්වයන්ගෙන් යම් විදිහකට මිදෙන්න පුළුවන්කමක් තියෙවි.
බොහොම ස්තුතියි මනෝජ්. මේ ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ සහ අනිකුත් වැදගත් ක්ෂේත්‍රවල සුවිශේෂී කාරණා අප වෙත සමීප කරාට. එහෙමනම් අපි ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.